පිපිලේකනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිකාරීවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 17 කොටස 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 43 කොටස 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 40 කොටස සහ නවවැනි කාණ්ඩයේ 34-35 කොටස් 20 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 36 කොටස 37 කොටස 38 කොටස් සහ නවවැනි කාණ්ඩයේ 26-27-28 යන කොටස් සහ 20-21 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 11-12-14-15-17-18-19 කොටස් සහ තෙවැනි කාණ්ඩයේ 7-8-9-10 කොටස් සහ නවවැනි කාණ්ඩයේ 8-9-10-11-12-12-13 කොටස් මම ඉදිරිපත් කරමි. සභානායකතුමා,
කී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කර.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ධීවර ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
පැවිලි කර්මාන්ත මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, 2019-20 වර්ෂය සඳහා කළුබෝවිට යන තේ කර්මාන්ත ශාලා සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තාව වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවට ඉදිරිපත් කර යෝජනා කරමි. එමෙන්ම 2013-14 වර්ෂ සඳහා සීනි සමාගමේ වාර්ෂික වාර්තාවත්, 2013-14-15 වර්ෂ සඳහා තල් සංවර්ධනයේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවත්, 2015 වර්ෂ සඳහා තුරු සවි අරමුදලේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂ සඳහා ජාතික වැවිලි කළමනාකරණ ඇත්තේ වාර්ෂික වාර්තාවත්, 2017 වර්ෂය සඳහා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාවත්, 2019 වර්ෂය සඳහා තුරු සවියේ පොල් පරීක්ෂණ ආයතනයේ සහ කුරුණෑගල වැවිලි සමගි වාර්ෂික වාර්තාවන්ද, ජාතික වැවිලි කළමනාකරණ ඇත්තේ වාර්ෂික වාර්තාව, කුඩා තේවදු සංගම අධිකාරී වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා රබර් පරීක්ෂණ ඇත්තේ වාර්ෂික වාර්තාවත්, තුරුසවි අරමුදලේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා කුඩා තේවදු සංගම අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි.
කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ වාර්තාව බුද්ධික පතිරණවත්.
අධානායකතුමනි, කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේත යොමු කරන ලද 2019 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ලංකා මිනරල් සයන්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව, 2017 ඇලිරක් 18 වර්ෂය සඳහා ලංකා ලේලන් පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව, 2017 ඇලිරක් 18 සහ 2018 ඇලිරක් 19 වර්ෂය සඳහා මාන්තායි සෝල් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම්, 2019 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2018-19 වර්ෂය සඳහා BCC ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා මැණිකා ස්වර්ණාභරණ පරිවේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2014 වර්ෂය සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා BCC ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2016-17-18-19 වර්ෂය සඳහා ලංකා පිගන් සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2019 සහ 2020 වර්ෂ සඳහා සීමා සහිත ලංකා ලේලන් පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා සහ 2019 ඉරාක් 2020 වර්ෂය සඳහා BCC ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙකී වාර්තා කාර්ක සභාව සඳහා යොමු කරන ලෙස දන්වමි.
වැවිලි කර්මාන්ත කටයුතු අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව ගරු රොමේෂ් පතිරණවැත්තුමා
ඉදිරිපත් කරා.
මහජන පෙත්සම් පිළිගැනී මිතිහාස් බාකීර් මාකර් මැතිතුමා, ආචාර්ය වී රාධාකෘෂ්ණන් මැතිතුමා both absent.
I present a petition received from Mr. J.P.C. Devaraj of Kottagala Plantation Company, Regional Office, Kottagala.
Sorry, thank you. Parliamentary Stavaran Yoga Vishyata Dekhe Atate Prasne.
Garu Katanayaka Tumani, Utuma Hamadamatma Magi Illi Mata Savandeno, Vishyata Dekhe Atate Pera Vata Vedagat Karanamak Viripat Karanatino, මොකද මේ පාර්ලිමේන්තුව නොමග යවන්නට හොඳ නැහැ. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගම පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා විශේෂ සැලකිල්ලක්. ශාසනය සුරක්ෂිත කිරීම පෝෂණය කිරීම පිළිබඳව සඳහන් වෙලා තිබෙන මොහොතක මම කරුණු කිහිපයක් නිවැරදි කරන්නට මම අවස්ථාව ඉල්ලා සිටිනවා ඔබතුමාගේ ගෞරවනීය අවසරය තුළ. ගරු කථානායකතුමනි, කුද්දක නිකායේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ ඇතුළත් පරාභව සූත්‍රයේ මෙහෙම තියෙනවා. අසන්තස්ස පියාහොන්ති සන්තේන කුරුතේ පියං. අසතං ධම්ම රෝචේති තං පරාභවතෝ මුඛං. එතන පරාභව සූත්‍රයේ තියෙනවා ගරු කථානායකතුමනි, බුද්ධාදී මහසංගරුවන සහ සත්පුරුෂින් ප්‍රිය නොකරන්නේද? මිත්‍යා දෘෂ්ටි ඇති අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කෙරෙද්ද? එය පිරිහීමේ දොරටුවයි කියලා. ඒ නිසා පිරිහීම පිළිබඳව පරාභව සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, වසල සූත්‍රයේ තියෙනවා යෝ බුද්ධං පරභාසති අතවා තස්ස ශාවක පරිබ්බාජං ගහට්ටං වා තං ජඤ්ඤා වසලෝ ඉති. යමෙක් සම්මා සම්බුදුන් හට ගිහි පැවිදි පිරිසට නින්දා කරයි නම් තමා වසලෙක් වේ. ඉතින් මම මේ පාර්ලිමේන්තුවේ පරාභව සූත්‍රයයි වසල සූත්‍රයයි ගැන සඳහන් කරේ ශාසනයට, ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස කිරීම වැරදි කියන කාරණාව පෙන්වන්න. මම හිතන්නේ ඊයේ දවසේ ගරු ජනාධිපතිතුමා එක මේ සභාවේ ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. නිසා මම කාරුණිකව නැවතත් වරක් එතුමාට පෙන්වලා දෙන්න කැමතියි පරාභව සූත්‍රෙත් වසල සූත්‍රෙත් ඒ සඳහන් වුණු ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි දන්නවා ගරු ජනාධිපතිතුමා හොඳට පොතපත කියවන පුද්ගලෙක්. හැබැයි ඊයේ ජනාත්මා කියනවා සිවුරු ඇඳගෙන අඟුලිමාල බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරයි කියලා. මම හිතන එක හැන්සත්ගත වෙලක් තියෙනවා. එතුමාටත් ගෞරවයක් හැටියට එතුමා ඒ කරපු ප්‍රකාශයේ බරපතල වරදක් තියෙනවා. මම හිතන්නේ ඒ වරද මුල් කරගෙන එක් එක් අය එක එක ප්‍රකාශ කරන්න පුළුවන්. ජනාධිපතිතුමා බුදුදහම ගැන දන්නේ නැහැ, ඒ තොරතුරු දන්නේ නැහැ කියලා අපහාස කරන්න පුළුවන්. ඒ නිසා මම මේ නිවැරදි කිරීම කරලා මම යෝජනා කරනවා එතුමා ඒ කරපු වැරදි කතාව නිවැරදි කරන්නයි කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන බුදුසසුනේ පැවිදි වෙලා බුදුන් වහන්සේට විරුද්ධ වැඩ කරේ කටයුතු කරේ දේවදත්ත කියලා. ඒ වගේම අඟුලිමාල රහත් භාවයට පත් වෙලා තමයි පැවිදි භාවය ලබා ගත්තේ. ඒ නිසා මම දැනගන්න කැමති බුදුසසුනේ පැවිදි වෙච්ච මොන අඟුලිමාලද බුදුන්ට එරෙහිව කටයුතු කරේ කියන කාරණාවත් මම අහන්න කැමති. නමුත් මම යෝජනා කරන මේ අවස්ථාවේ නැවතන මම මේ මෙහෙමයි, ඉතින් ගුරුන්ටත් අකුරු වැරදේ කියලා කියනවනේ. ඒ කියන්නේ එතුමාට යම් වරදක් සිදු වෙන්න ඇති, ඒක මනුෂ්‍ය ගතියක්. ඉතින් එතුමා නිවැරදි නොකරත් මං හිතුව මගේ යුතුකමක් කියලා එතුමාව නිවැරදි කරන එක. අනිත් තව දෙකක් මම කියන්න කැමති. මෙන්න මේ ගාථා දෙකත් මේ අපේ ගරු ජනාධිපතිතුමා අනුගමනය කරොත් බොහොම හොඳයි. අත්තානමේව පටමන් පතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය පණ්ඩිතු. අනුන්ට බණ දේශනා කරන්න පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටීම. ඒ වගේම මම කියන්න කැමතියි ගරු කථානායකතුමනි, අද සමාජයේ තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි හොඳ දේ නරකයි කියනවා, නරක දේ හොඳයි කියනවා. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. සරුදේ නිසරු කියලා කිව්වහම නිසරුදේ සරු කියලා කිව්වහම කෙලස් වැඩි වෙනවා. ඒ නිසා මම ඔය ගාථා දෙකක් ඉදිරිපත් කරමින් ගරු ජනාධිපතිතුමාට කරන ගෞරවයක් හැටියට මම කියනවා ඒ ඊයේ සිදුවුණු පොඩි අත්වැරද්ද නිවැරදි කරන්නට
දැන්
විපක්ෂ නායකවරයා හැටියට මම ඉදිරිපත් වුණයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි එතුමාට කරන උදව්වක් හැටියට.
අර කථානායකතුමනි ඇත්තෙන්ම මේ අපේ මේ සභාවේ හැමදාම උදේට ධම්මපදයේ හෝ අසල සූත්‍රයේ හෝ පරාභව සූත්‍රයේ වාක්‍යකින් පටන් ගන්න එක හොඳයි. මොකද අපේ සිත් නිවෙනවා. මොකද දැන් මම ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ 4 වෙනිදා ඉඳලා සියලුම පාසල්වල නියම ව්‍යාපෘතියක් හැට සතිවත් භාවයේ මයින්ඩ්ෆුල්නස් කියන එක මිනිත්තු 10කින් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක මං දීර්ඝ කරගන්න බලාපොරොත්තු වෙනවා සියලුම ආගම් එකට සම්බන්ධ වුණා ඒ විදිහට කරන්න. ඒ වගේම ගරු කථානායකතුමනි මේ වසල සූත්‍රයේ මෙහෙමත් කියවෙනවා. මම මේ කිසිම පොතපතක් බලලා නෙවෙයි යාවේ. මම මේ දහම් පාසල් ගිය නිසා තමයි මේක කියන්න පුළුවන් වෙන්නේ කටපාඩම. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ.
ස්තුති දෙන්නම්. අනේ දැන් බණ ඇහුවා ඇති ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත්
කරන්න. ගරු කථානායකතුමනි මේක හරි වැදගත්. නෑ ගරු කථානායකතුමනි බොහොම වැදගත්. අපේ මේ ගරු සභානායකතුමා බොහොම වැදගත් ඒ කරපු ප්‍රකාශය. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ. තමන් වසලෙක්ද බ්‍රාහ්මණෙක්ද කියන එක ක්‍රියාවෙන් ඔප්පු වෙනවා. දැන් අපිට මේ ක්‍රියාවෙන් නම් ඒව ඔප්පු වෙවි යන්නේ කවුද බ්‍රාහ්මණය කවුද වසලය කියන එක. ඒක මුළු රටම දැනගෙන යනවා.
22
කියන්නේ. ගරු කථානායකතුමනි මගේ ප්‍රශ්නය ගරු කථානායකතුමනි
බණ.
ඔව්.
ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා.
අනිවාර්යෙන්ම ඉතින් මේ රටේ ජනතාවගේ 120කේ හිට ටික උණු කරලා දැන් මේක ඇතුලේ කතා කරන නිවන එක
මේ
225 නිවන් ඉස්සලා 120 ගින්දර නිවන්න ඕන.
ඒ
ඇගේ ඇඟේ තියෙන ගින්දර ඒ මිනිස්සු විනාශ වෙලා තියෙන්නේ බංකොලොත් රටක් නිර්මාණය කරලා.
ඔබතුමාගේ ප්‍රශ්නේ
අහන්න. මේක වගෙනල්ලා
ඒකට වෙනම විවාදයක්
කියලා තියාගෙන රට විනාශ කරලා තියෙන්නේ. රට බංකොලොත් කරලා
තියෙන්නේ. ඒක වෙනම විවාද කරමු.
මේ 225 නිවන් ඉස්සලා රටේ ජනතාවගේ දුක් ගින්දර නිවන්නේ කියලා මං කියනවා. ගරු කථානායකතුමනි ශ්‍රී ලංකාවට ආයත් මුහුදු තීරයේ තුල 2021 වසරේ මැයි මාසයේ එක්ස්ප්‍රස් පර් නෞකාව ගිනිබත් වීම නිසා වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදු වුණා. එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් මෙරට බස්නාහිර වෙරළ තීරයේ දිවිවර කර්මාන්තයේද බස්නාහිර වෙරළ තීරයේ පමණක් නෙවෙයි ඇත්ත වශයෙන්ම වෙරළ තීරුවේ වැඩි බල ප්‍රදේශයකට දිවිවර කර්මාන්තයේද බරපතල ලෙස හානි සිදු වුණා. මෙමගින් සිදු වූ සමස්ත හානිය වෙනුවෙන් රක්ෂණ සමාගම් විසින් යම් වන්දි මුදල් ප්‍රමාණයක් ලබා දීම සිදු කරුණද මේ වනතෙක් එලෙස ලද වන්දි මුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. එම වන්දි මුදල් ධීවර ප්‍රජාවට නිසි පරිදි බෙදී ගියේද යන්න සහ සිදු විනාශය හානිපූර්ණයේ නිසි ලෙස සිදු වේද යන්න පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වය. ඒ අනුව මේක ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් හැටියට සලකලා මම මේ ප්‍රශ්න ටික මේ අවස්ථාවේ මේ සභාවටත් ගරු විශේෂභාර අමාත්‍යතුමාටත් මම මේ අවස්ථාවේ ඉදිරිපත් කර සිටිනවා. රජය විසින් හඳුනාගෙන ඇති ආකාරයට එක්ස්ප්‍රස් පර් නෞකාව ගිනිබත් වීම මගින් හානි සිදුවේ කුමන ප්‍රදේශයන්හි ධීවර ප්‍රජාවටද? ඒ එක් එක් ප්‍රදේශයන්හි බලපෑමට ලක් වූ ධීවරින් ධීවර පවුල් සංඛ්‍යාව කොපමණද? මෙම ධීවරින්ට සිදු හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරීමක් සිදු කර තිබේද? එසේනම් මෙම හානි තක්සේරුව එක් එක් ප්‍රදේශ වශයෙන් කොපමණද? එය ගණනය කරනු ලැබූ ක්‍රමවේදය කුමක්ද? ධීවර ප්‍රජාවට සිදු හානි වෙනුවෙන් සම්පූර්ණ වන්දි ගෙවීමක් සිදු කර තිබේද? නොයසේනම් තව කොපමණ වන්දි ප්‍රමාණයක් ගෙවීමට ඇද්ද? එම වන්දි මුදල් ගෙවා නිම කිරීමට අපේක්ෂා කරන්නේ කවදා වන විටද? එක්ස්ප්‍රස් පර් නෞකාව ගිනිබත් වීම නිසා ඇති වූ අහිතකර පාරිසරික බලපෑම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් රජයේ ලබාගෙන තිබේද? එසේනම් මෙම වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද? කරුණාකරලා කියන්න එපා මේක මේ උසාවියේ නඩුවක් තියෙනවා ඒකින්ද වාර්තාව ඉදිරිපත් කරන්න බෑයි කියන හේතු නම් කියන්න එපා. මේක බොහොම බරපතල ප්‍රශ්නයක්. මේක පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අවශ්‍යයි. එම පාරිසරික බලපෑම් පිළිබඳව තක්සේරුවක් සිදු කර තිබේද? එසේනම් මෙම තක්සේරු වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කරන්නේ නෞකාව ගිනිබත් වීමෙන් පසු ඇති වූ කෙටි කාලීන හා දිගු කාලීන අහිතකර පාරිසරික බලපෑම් මගහරවා ගැනීම සඳහා රජයේ ගෙන ඇති පියවර හා ඒවායේ ප්‍රගතිය කෙසේද? කොළඹ වරාය ආසන්නයේ හෝ මෙරට මුහුදු සීමාවේ සිදුවීමට ඉඩ ඇති මෙවැනි අනාගත වෙසෙනයන් වළක්වා ගැනීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් රජයේ ගෙන ඇති පියවර කවරේද? කොළඹ වරායේ පවත්වාගෙන යනු ලබන ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලද යන්න සහ අනාගතයේදී මෙවැනි අනපේක්ෂිත අනතුරු වලට මුහුණ දීමට ප්‍රමාණවත් යයි රජයට සහතික විය හැකිද? ඒව ප්‍රමාණවත් නොවන්නේ නම් රජය ගන්නා වූ ආරක්ෂිත පියවර කවරේද? මෙම නෞකාවේ අනතුරු සිදුවීමෙන් අනතුරුව වන්දි ලබා ගැනීම සඳහා නීතිමය කටයුතු සිදු කිරීම විධිමත් ආකාරයෙන් සිදු වී ඇති බව රජයට තහවුරු කළ හැකිද? ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කර ගැනීම සඳහා පහත ප්‍රශ්න මම නැවතත් වරක් අහනවා, කෙටි පිළිතුරු අපේක්ෂා කරනවා. නැව් හිමිකරු වෙතින් ලිඛිතව ආරක්ෂක හා වන්දි පූර්ණ වගකීම් සහතිකයක් හෝ කවරාකාර හෝ වගකීම් සහතිකයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී විසින් ඉල්ලා සිටි පළමු අවස්ථාව කුමක්ද? එහි පවත්නා මූල්‍ය සීමාවන් කවරේද? සාකච්ඡාවක් ආරම්භ කිරීමට ප්‍රථම ශ්‍රී ලංකාව විසින් හෝ සමුද්‍රීය ආරක්ෂණ අධිකාරී විසින් නැව් හිමිකරු හෝ රක්ෂණ ආයතනය වෙතින් යම් මූල්‍ය වගකීම් සහිත සහතිකයක් ලබාගෙන තිබුණේද? එහි මූල්‍ය සීමාවන් කවරේද? නැව් හිමිකරු වෙතින් ලබාගත් එම වගකීම් සහතිකය ශ්‍රී ලංකාවේ අධිකරණය තුල බලාත්මක කළ හැකිද? මූල්‍ය වගකීම් සහතිකයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී විසින් නීති උපදෙස් ලබා ගන්නා ලද්දේද? ඒ කවදාද? සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී විසින් නීතිපති විමසන ලද්දේද? ඒ කවදාද? හදිසි රසායන ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරනු පිණිස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී විසින් නීති උපදෙස් ලබා ගන්නා ලද්දේද? එසේනම් මෙම හදිසි රසායනික ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරනු පිණිස නැව් හිමියා වෙත ලිඛිතව විධානයක් ලබා දුන් මුල් අවස්ථාව කුමක්ද? නැව් හිමියා වෙත ලබා දුන් විධානයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද? වෙළඳ නාවික අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් LOF Lloyd's Standard Form of Salvage Agreement ගලවා ගැනීමේ ගිවිසුම හා භාරකාර ගිවිසුම අනුමත කරන ලද්දේද? එම අනුමැතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද? එම ස්ථානයේ සිටි වෙළඳ නාවික අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ගලවා ගැනීමේ මෙහෙයුම අධීක්ෂණය කරන ලද්දේද? නොයසේනම් මේ මන්ද පරිසර දූෂණ හානිය ආවරණය කරනු පිණිස නැව් හිමියා හෝ ඔහුගේ නියෝජිත වෙතින් මූල්‍ය වගකීම් සහතිකයක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නාවික කටයුතු බහර අමාත්‍යවරයා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙළඳ නාවික අධ්‍යක්ෂක ජනරාල් වෙත උපදෙස් ලබා දෙන ලද්දේද? එසේනම් ඉල්ලීම ලිඛිතව සිදු කරන ලද්දේ නීතිපතිවරයා විසින් පරිසරය පවිත්‍ර කරන ලෙස නැව් හිමියන් වෙත විධානයක් ලබා දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත උපදෙස් ලබා දුන්නේද? එම දිනේ හා උපදෙස් ලේඛනයේ සභාගත කරන්නේද? එය ක්‍රියාත්මක කිරීමට පෙර නීතිපතිවරයා විසින් ගලවා ගැනීමේ හා භාරකාර ගිවිසුම් සම්බන්ධ නීතිමය අනුමැතිය ලබා දුන්නේද? එම උපදෙස් සභාගත කරන්නේද? සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු සඳහා පරිසර දූෂණ පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙන් සීමා සහිත ජාත්‍යන්තර තෙල් නැව් හිමියන්ගේ පරිසර දූෂණ සම්මේලන ITOPF නියෝජිතවරයාගේ උපදෙස් ලබා ගැනීමට නීතිපතිවරයා හෝ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කර තිබේද? නොයසේනම් මන්ද? ගරු කථානායකතුමනි, මම මේ ප්‍රශ්නය මේ තරම් බරපතල ලෙස විභාගයට ලක් කරන්නට උත්සාහ දරන්නේ, ගරු කථානායකතුමනි, බොහොම කනගාටුයි කියන්න, අපේ රටේ දැන් හානියක් සිද්ධ වුණාම ඒ සිදුණු හානිය වැලියු කරන මෙතඩ් එකක් නැහැ. ඇත්තටම මමත් මේ මාතෘකාව දන්නේ මම මේ ඕපන් යුනිවර්සිටි එකේ එන්වයරන්මන්ටල් සයන්ස් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන නිසා. එහෙම නැත්නම් ඇත්තටම මමත් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගරු කථානායකතුමනි, මේ හානියක් සිදුණාම ඒ සිදුණු හානිය ඒ සිදුණු හානියේ මූල්‍ය ප්‍රමාණය ගණනය කිරීමට ක්‍රම තියෙනවා. Preference methods, express preference method කියලා කියනවා, contingent valuation method කියලා කියනවා, trade-off game method කියලා කියනවා, costless choice method කියනවා, Delphi method කියනවා, reveal preference methods තියෙනවා, travel cost method තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම hedonic pricing method තියෙනවා. මේ අනාදී වශයෙන් ගරු කතානායකතුමනි අලුත් නව තාක්ෂණ ක්‍රමවේද තියෙනවා වැලියුවේෂන් කරන්න. කනගාටුයි කියන්නේ අපේ රටේ මේ හැකියාව නැහැ. අපේ රටේ මේ හැකියාව නැතිකොට මොකක්ද නැද කරන්නේ? හානියට ලක්වුණු පුද්ගලයාට තියෙනවා ඔක්කොම එක්ස්පර්ටිස් එක. එයාට ඉන්ටර්නැෂනල් ලීගල් එක්ස්පර්ටිස් තියෙනවා, එන්වයරන්මන්ටල් එක්ස්පර්ටිස් තියෙනවා. ලොකුම මහා බලවත් නීති සමාගම් AI නියෝජනය කරනවා. ඒකට අවසානයේ රටට ලැබෙන්නේ සොච්චමක්. ඒ නිසා මේ ප්‍රශ්නෙම සිද්ධ වුණා නැගෙනහිර වෙරළ තීරේ. මම හිතන්නේ ඒකට කියන්නේ ඩයමන්ඩ් නේද? ඒ නිව් ඩයමන්ඩ් ඒ ඛේද වාචක. ඒක වැඩි කතා නොකරන ඛේද වාචකයක්. ඒකෙත් මම හිතන්නේ ඇමතිතුමා දන්නවා මේ විස්තර ඔක්කොම. මේ ඔක්කොම මේ පරීක්ෂණ කරලා ඩැමේජ් අරමයව කරන්න ඉස්සලා නැවත් රිලීස් කරලා ඉවරයි. ඉතින් මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ අඩුම ගානේ දැන්වත් අපි මේ පරිසර ශේෂ්ත්‍රයේ මේ සිදුණු එක්ස්ප්‍රස් පර්ල් ඛේද වාචකේ සත්‍ය තොරතුරු මේ සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් ගරු ඇමතිතුමාගේ ඉල්ලීමක් කරන බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, මුලින්ම විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද ඇත්තටම දැන් මේ අමාත්‍යංශය බාරව කටයුතු කරන මම ප්‍රසන්න රණතුංග ඇමතිතුමත් අපි මේ අමාත්‍යංශ බාරගත්තාට පස්සේ අපේ යටතේ තමයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තියෙන්නේ. ඒකට මේ සම්බන්ධයෙන් ගෙනල්ලා බලද්දී දැන් ඔබතුමා අවසානයේට කිව්ව කාරණාව අපි ඒක පිළිගන්නවා. ඒ තමයි මේ අර මේ නැවටි ඉස්සලා එක්ස්ප්‍රස් පර්ල් නැවටි ඉස්සලා එම්වී නිව් ඩයමන්ඩ් කියන නැව මම හිතන්නේ මේක අපිට අලුත් අත්දැකීමක්. හැබැයි මේ නැව ගිනිබත් වුණාට පස්සේ ගරු කථානායකතුමනි කියන්න කනගාටුයි මේ අමාත්‍යංශයේ බාරව හිටලා එවකට හිටපු දේශපාලන අධිකාරිය ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යංශයේ බාරව කටයුතු කරපු ලේකම්වරයා නාවික හමුදාවට සම්බන්ධ නාවික හමුදාපතිවරයා මම ඇත්තටම මම කෙලින්ම චෝදනා කරනවා මට ලැබිලා තියෙන තොරතුරුත් එක්කලා ඉතාමත් කනකඩේ නැවට යන්න දුන්නා. අඩුම ගානේ මේ රටේ දැන් අපිට මේ විශාල ප්‍රශ්නයක් තියෙන වෙලාවක එක පැත්තකින් මේ පරිසර හානියක් සහ මේ සමුද්‍රයට වෙච්ච හානියත් එක්කලා ධීවර ප්‍රජාවට විතරක් නෙමෙයි සමස්ත රටටම විශාල හානියක් තියෙන වෙලාවක මේ නැවට යන්න දුන්නා. මම දන්නවා දැන් මේකත් එක්කලා දැන් නාලක ගොඩේ හැමතුමාගේ නම ඇවිල්ලා තියෙනවා. හැබැයි නාලක ගොඩේ හැමතුමාත් මගේ මිත්‍රයා. මම කියන්නේ නැහැ, මම එතුමාගේ පැත්තෙනුත් කියන්න කරුණු ඇති. කොළඹගේ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්තුමා, ඒ වගේම නාවික හමුදාවේ හිටපු හමුදාපතිතුමා. ඉතින් මේවාගේ පැත්තෙනුත් කරුණු දැනෙන මම ඒක නිසා මම මෙහිට වැඩිය කියන්නේ නැහැ. දැන් ඇවිල්ලා තියෙන කරුණු හැටියට ඒ නැවට යන්න දීලා තියෙනවා. ඊළඟට දැන් මේ දෙවෙනි නැව මේ සම්බන්ධයෙන් දැන් ඔබතුමා මම හිතන්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්න කීපයක් මේ සභාවට මතු කරලා තියෙනවා. මේකට ගරු විපක්ෂ නායකතුමනි එක පැත්තකින් අපේ අමාත්‍යංශය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ තියෙන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඒකට සම්බන්ධයි. ඒ වගේම වරායහා නාවික හා ගුවන් සේවා අමාත්‍යංශ මෙතන ඉන්න අපේ නිමල් සිරිපාල ඇමතිතුමා එතුමා මේ ප්‍රශ්නෙට එකකට උත්තර දෙයි. ඊළඟට ධීවර අමාත්‍යංශය පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා අහන්නේ ධීවර අමාත්‍යංශය සම්බන්ධයෙන් රජයේ විසින් හඳුනාගෙන ඇති ආකාරයට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම මගින් හානි සිදුවේ කොන ප්‍රදේශයන්හි ධීවර ප්‍රජාවද? එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීමෙන් පසු මීගමුව සිට කළුතර දිස්ත්‍රික්කයේ පහනඳුර දක්වා වූ කිලෝමීටර් 65ක් පමණ වෙරළ තීරයේ ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතු තහනමක් පැන වූ බැවින් එම ප්‍රදේශයන්හි ධීවර රැකියාව වෙතට ධීවර ප්‍රජාවගේ ජීවිතයට බලපෑමක් සිදුවේ. මෙතන බස්නාහිර පළාතට විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, වායම පළාතේ අපේ පුත්තලම් දිස්ත්‍රික්කයට පවා මේකේ විශාල හානියක් සිද්ධ වුණා. ඒකකේ ප්‍රදේශයන්හි බලපෑම ලකු දීවරයන් හා දීවර පවුල් සංඛ්‍යාව කොපමණද මම හිතන මේ දීර්ඝ උත්තර රාශියක් මේ හැම අමාත්‍යංශයකම ගරු කථානායකතුමනි ලැබිලා තියෙන නිසා මම හිතන සමහරක් මම සභාගත කරන්නම් එක් ප්‍රදේශයන්හි බලපෑම ලකු දීවර පවුල් සංඛ්‍යාව කොපමණද 11081යි ගම්පහ කොළඹ 3250යි ඊළඟට කළුතර 701යි 15000යි ලක්කු දීවර රැකියා සංඛ්‍යාව 3866යි ගම්පහ කොළඹ 851යි කළුතර 171යි එකතුව 4888යි මෙම දීවරින්ට සිදු හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරීමක් සිදු කර තිබේද ඔව් දීවර අමා මේ දීවර අමාත්‍යංශයෙන් දුන්න පිළිතුර ගරු කථානායකතුමනි ඔව් දීවර අමාත්‍යංශයෙන් විසින් පත් කරන ලද කමිටුවක් මගින් අදාළ ප්‍රදේශයන්හි ග්‍රාමීය ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කමිටුවල නිර්දේශ පදනම් කර ගනිමින් 2021 මැයි මාසයේ 21 සිට 2022 ජූනි මාසයේ 5 වෙනි දක්වා සමස්ත කාලය සඳහා දීවර අංශයට අදාළව වන්දි මුදල ගණනය කරලා තියෙනවා. ඒතොර ගණනය කරලා ඉදිරිපත් කරලා තියෙනවා. මෙම හානි තක්සේරු එක් එක් ප්‍රදේශයන් වලට වෙන්වෙන් වශයෙන් තියෙනවා. ඊළඟට තක්සේරුව ගණනය කරනු ලැබු ක්‍රමවේදය ඔබතුමා අහලා තියෙනවා. දීවරින් සඳහා වන්දි මුදල තක්සේරු කිරීම පහත පරිදි සිදු කරන ලදී. ඒ තමයි වන්දි මුදල එක් එක් රැකියා වර්ගය සඳහා තක්සේරු කරන ලද දෛනික ආදායම් අහිමිවීම වැඩි කිරීම දීවර තහනම පැවති දින ගණන. මේ විදිහට තමයි මේ වන්දි මුදල ගණනය කරලා තියෙන්නේ. දීවර ප්‍රජාවට සිදු වූ හානි වෙනුවෙන් සම්පූර්ණ වන්දි මුදලක් ගෙවීම සිදු කර තිබේද? දීවර ප්‍රජාව සඳහා මේ වන විට වට තුනක් යටතේ නැව් රක්ෂණ ආයතනය වෙතින් ලද සම්පූර්ණ මුදල වන්දි මුදලක් ලෙස ගෙවා ඇති අතර මෙම වන්දි මුදල ඇස්තමේන්දුගත මුළු වන්දි මුදලින් කොටසක් පමණි. මෙම වන්දි මුදල් ගෙවීමේදී එම මුදල් පහත අයුරින් දිස්ත්‍රික්ක 3 දිස්ත්‍රික් ලේකම් වෙනුවෙන් වෙත දීලා තියෙනවා. රුපියල් මිලියන 348ක් දීලා තියෙනවා. රුපියල් මිලියන 335ක් දීලා තියෙනවා. රුපියල් මිලියන 381ක් දීලා තියෙනවා. මේ දිස්ත්‍රික්ක 3 තමයි ගම්පහ කොළඹ සහ කළුතර. තව කොපමණ වන්දි ප්‍රමාණයක් ගෙවීමට ඇද්ද? එම වන්දි මුදල ගෙවා නිම කිරීමට අපේක්ෂා කරන කරන්නේ කවදාද? ගරු කථානායකතුමනි මේ නැව් සමාගම් විශේෂයෙන්ම මේ නැව් සමාගමට ඇති අයත් එක්කත් අපේ රටේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව එක්කත් අපි සාකච්ඡා කළා. කනගාටුවට කරුණු කීපයක් තියෙනවා ගරු කථානායකතුමනි. එක කරුණක් තමයි දැන් අපි මම මුලින් ඉඳලාම අපි දරපු ස්ථාවරය තමයි මේ වන්දි මුදල දැන් මේ ඒ සමාගම ඩොලර් වලින් ගෙවන්න කියලා. මේක ලංකාවේ රුපියල් වලින් ගෙවන්න එපා. මේ දීවරින්ට මොන හරි හානියක් වෙලා තියෙනවා නම් පරිසරම වලට මොන හරි හානියක් වෙලා නම් අපිට වෙන හානිය දෙන්න අපිට ඩොලර් වලින් ගෙවන්න. හැබැයි මම කනගාටු වෙනවා මේ සාකච්ඡාවලදී නීතිපති දෙපාර්තමේන්තුව පැත්තේ මම චෝදනාවක් කරනවා නෙමෙයි. නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වෙලා තියෙනවා මේ මෙච්චර අමාරු තත්ත්වයක් තියෙන වෙලාවේදී රුපියල් වලින් මේක ගන්න. මේක රුපියල් වලින් ගන්න ඕනේ නැහැ. මේක ඩොලර් වලින් ගන්න ඕන දෙයක්. ඒතොර අඩුම ගානේ අපිට මම කියන්නේ මේ ඒක එක පැත්තකින් මේ රටේ තියෙන මේ මූල්‍ය තත්ත්වයක් එක්කලා අපි එහෙම කරගන්න ඕන. ඉතින් ඒක නිසා මම හිතනවා දැන් අර තව කොපමණ වන්දි ප්‍රමාණයක් ගෙවීමට ඇද්ද කියන කාරණාව අද වෙනකොට අපි දැන් දිගින් දිගටම සාකච්ඡා කරනවා. විශාල මුදලක් වන්දි වශයෙන් ලබා දෙන්න තියෙනවා. එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් නෞකාවේ රක්ෂණ ආයතනය වෙත වන්දි ඉල්ලීම ඉදිරිපත් කර තිබුණද මෙතෙක් ඔවුන් විසින් දීවර ප්‍රජාව වෙත ලබා දීමට නියමිත සමස්ත වන්දි මුදල පිළිබඳ දැනුම් දී නොමැත. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැව් සමාගම රක්ෂණ ආයතනය හා නැව් සමාගමේ නීති උපදේශක ආයතනය සමග ගනුදෙනු කරනු ලබයි. එබැවින් වන්දි මුදල් ගෙවා අවසන් කිරීමට අපේක්ෂිත දිනයක් මේ අවස්ථාවේදී පැවසිය නොහැක. මේක තමයි උත්තරය. නමුත් අපි හිතනවා මම හිතනවා මේත් එක්කලා ගරු කථානායකතුමනි දැන් මේ ඊයේ පෙරේද කතා කරන විපක්ෂ නායකතුමා මේක ආබිට්‍රේෂන් එකක් ගැන. මෙතන ආබිට්‍රේෂන් දැස් දැස් නතින් ටු කම්ප්‍රොමයිස් සර්. නෑ සර් නෙමෙයි සර් නෙමෙයි. මම කියන්නේ දැන් නීතිපති දෙපාර්තමේන්තුවට ඒ සමාගම ආබිට්‍රේෂන් එකකට යන්න. එහෙම නැත්නම් මොකක් කරේ මේක සාකච්ඡා කරලා විසඳ ගන්න. සාකච්ඡා කරලා ගන්න විසඳ ගන්න දෙයක් නැහැ කරු කතා නායකතුමනි. මේ අපි ගිහිල්ලා ඩොලර් මිලියන ගානක් බිලියන එකක් දෙකක් ඉල්ල ගන්න අපි මේ සාකච්ඡා කරනවා IMF එකත් එක්කලා. හැබැයි මේ ඩොලර් බිලියන මේකේ මුල් අවස්ථාවේදී ඩොලර් බිලියන 7ක විතර වන්දියක් මුල කතා වුණී. දැන් මේක 3ට බහලා තියෙනවා. මේක ඩොලර් බිලියන 2ක් 3ක් ගන්න පුළුවන්. මේක හරියට මම මුලින්දලම දරන ස්ථාවරය තමයි කතානායකතුමනි මේකේ නඩුව දාන්න ඕන. දැන් මේ නඩුව මේක ක්‍රිමිනල් කේස් එකක්. මේක නඩුවක් හැටියට මේක නඩුව ගොනු කරන්න ඕන. අර ඉස්සල්ලා ගිය නැවෙත් දැන් මේ අපි අර අශ්‍යා ගියාට පස්සේ මේ අස්සාරේ වහල් වගේ දැන් අපේ දැන් මේ ඊයේ පෙරේද තමයි මේක නඩුව දෙන්නේ. දැන් මේකේ මම කියන්නේ ඉතාමත් ඉක්මනට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරලා මේක නඩුව දාන්න කියලා මම කියන්නේ. මේකදී නීතිපති දෙපාර්තමේන්තුවට මම එකක් පිළිගන්නවා විපක්ෂ නායකතුමා කිව්වා මේ සම්බන්ධයෙන් එක්ස්පර්ටිස් එක නැත්තම් මේ සම්බන්ධයෙන් දැනුම අපිට නැහැ කියලා. ඒ දැනුම නැති නිසා ගරු කතානායකතුමනි අපි මේ දැනුම ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමකට තෝරාගෙන ඒ ඕස්ට්‍රේලියානු සමාගමකට දැන් මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් තෝරගෙන ඒකටත් මිලියන ගාණක් ගෙවනවා. ඉතින් එහෙම කරනවා නම් ඔව් සර්.
කාරණා කියන්නද?
ඔව්.
අමනාපෙන්න එපා මෙහෙම කිව්වට.
ඔව්.
මේකේ ගරු කතානායකතුමනි මේක රටට හරි වැදගත්. මේකේ පටන් ගන්නම වැරදි. මම කියන්නේ පටන් ගන්නම වැරදි කියන්නේ මොකද කියලා? මේ සිදුණු හානියට හානි තක්සේරුව කරන්න ඕනේ. ඒ කියන්නේ you have to give a valuation for the environmental damage done. පරිසරයට සිදුණු හානිය තක්සේරු කරන්න ඕනේ. ගරු ඇමතිතුමා ඒකට අපේ රටේ ප්‍රමාණවත් එක්ස්පර්ටිස් එක නැහැ. අන්න එතනයි වැරද්ද. ඉතින් නඩුව දානකොට නඩුවේ කියන්නට ඕන මෙච්චර මුදලක් අපිට අවශ්‍යයි මේ මුදල තක්සේරු කරේ මේ වැලියුේෂන් ක්‍රමය තුළ. මම මේ පුතුමාට කියන්නේ මම මේව ඉගෙන ගත්තේ මගේ මාස්ටර්ස් එකෙන්. හරිද? මේක මම දන්නේ නැහැ අනිත් අය දන්නවද නැද්ද කියන එක. මේ අපේ රටේ මේ එක්ස්පර්ටිස් එක නැහැ. ඉතින් නඩුව දාන්න ඉස්සෙල්ලා හරියට සිදුණු ඩැමේජ් එක environmental damage, societal damage, human damage, economic damage එහෙම කියලා ඒ damage එක තක්සේරු කරන්න ඕනේ. ඒක තක්සේරු කරන්න අපේ රටේ ක්‍රමවේදයක් නැහැ. දැන් මේ පරිසර අමාත්‍යතුමත් ඉන්න මට පේනවා එතුමා උත්තර දෙයි. ඇත්තටම මේ එක්ස්පර්ටිස් එක තියෙනවද නැද? ඒක තියෙන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුවේ නෙමෙයි. ඒක තියෙන්න ඕනේ environmental ministry එකේ.
Sir, now this මේක sir එන්නේ under MEPA. Marine Environment Protection Authority. There's a lengthy answer. I will forward this answer and I will explain. So then meke attadama then obathuma ahana da obathumage oy devaniyata kiwa karanawata mama api aragena thiyena piyawaral sambandhen den mama sampurnenma den apita e ehema visheshajna dannuma nathi unath api me sambandhen kamitu kīpaya pat karala me sambandhen visheshajna dannuma thiyena අයගෙන් සමන්විත වූ කමිටු කීපයක් ඒ මහාචාර්යවරුන් ආචාර්යවරුන් සමන්විත පරිසරය සම්බන්ධයෙන් මේ අය පත් කරලා අපි මේ කමිටු වාර්තාවක් හදලා ඒ කමිටු වාර්තාව අපි මේ ඕස්ට්‍රේලියානු සමාගමත් එක්කලා නීතිපති දෙපාර්තමේන්තුවට විශේෂඥ දැනුම ලබා දෙන නැත්නම් උපදෙස් ලබා දෙන ඕස්ට්‍රේලියානු සමාගමත් එක්ක අපි දිගින් දිගටම කටයුතු කරලා තියෙනවා. ගරු කතානායකතුමනි මම එතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා මම මේ ඒ උත්තරේ මම දෙන්නම්. එකක් තමයි එක්ස්ප්‍රෙස් වර්ල් නෞකාව ගිනිමත් වීම නිසා ඇති වූ හානි කර පරිසර බලපෑම් පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් රජය ලබාගෙන තිබේද? එක්ස්ප්‍රෙස් වර්ල් නෞකාව මගින් ඇති වූ හානි කර පරිසර බලපෑම තක්සේරු කිරීම සඳහා මහාචාර්ය අජිත් දල්ලිස් මහතා මොරටු විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යාපන පීඨයේ පීඨාධිපති හා මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මියගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාරිසරික ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය සමසභාපතිත්වයෙන් ක්ෂේත්‍රයේ පිළිබඳ ප්‍රවීණයන් 43 දෙනෙක්ගෙන් සමන්විත විද්‍යත් කමිටුවක් පත්කොට ඇති අතර මේ දක්වා එම කමිටුව විසින් පාරිසරික බලපෑම තක්සේරුකරණය සිදු කරමින් පවතී. එක්ස්ප්‍රෙස් වර්ල් නෞකාව ගිනිමත් වීම නිසා ඇති වූ හානිකර පරිසර හානිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් සකස් කර නොමැත. එනමුත් පළමු අන්තර් පරිසර වහානි වාර්තා මේ වන විට සකස් කර ඕස්ට්‍රේලියානු නීති විශේෂඥයන් වෙත යොමු කර ඇත. මේ වන විට අදාළ නෞකාව අප සාගර කලාපය තුළ ගිලී පැවතීම නිසා එයින් යම් පරිසර හානියක් සිදුවන අතර අබලි නෞකාව ගොඩගෙන ඉවත් කරන තුරු සම්පූර්ණ පරිසර හානි වාර්තාවක් සිදු කිරීමට අපහසු වී ඇත. එසේනම් එම වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේද කියලා ඔබතුමා අහනවා. එම අන්තර් වාර්තාව පරිසර හානි පූර්ණ කිරීමේ නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කළ පසු එය එම සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ. එම පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරුවක් සිදු කර තිබේද කියලා ඔබතුමා අහනවා. ඔව්. අදාළ විද්වත් කමිටුව විසින් සාධන ලද පළමු අන්තර් වාර්තාවේ පාරිසරික බලපෑම පිළිබඳ තක්සේරුවක් සිදු කර තිබේ. එසේනම් මෙම තක්සේරු වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කරන්නේද එම අන්තර් වාර්තාව පරිසර හානි පූර්ණ කිරීමේ නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කළ පසු එම සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ. දරු විපක්ෂ නායකතුමනි, මේ තියෙන්නේ මෙතන තියෙනවා ෆස්ට් ඉන්ටරිම් රිපෝර්ට් ඔෆ් ද එක්ස්ප්‍රෙස් පර්ල් ඉන්සිඩන්ට් කියලා ඒ සම්පූර්ණ වාර්තාව තියෙනවා. එකක් තමයි දැන් ඔබතුමා දන්නා මෙතන නඩුවක් තියෙන නිසා අනිත් අයටත් මේ සම්බන්ධයෙන් මේ කරුණ යන නිසා මම නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැන් අපිට එවලා තියෙනවා බන්ධනාගාර අමාත්‍යාංශෙන් ඉදිරිපත් කරපු වාර්තාවක් තියෙනවා. මම ඒකත් සභාගත කරනවා. ඊළඟට නෞකාව ගිනිබත් වීමෙන් පසු ඇති වූ කෙටි කාලීන හා දිගු කාලීන අහිතකර පාරිසරික බලපෑම් මගහරවා ගැනීම සඳහා රජය ගෙන ඇති පියවර හා ඒවායේ ප්‍රගතිය කෙසේද, නෞකාව ගිනිබත් වූ වහාම සිදුවිය හැකි පරිසර හානිය අවම කර ගැනීම සඳහා හදිසි තෙල් විසිරීමකදී ක්‍රියාත්මක ජාතික සැලැස්ම ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව තෙල් තට්ටුව ගමන් කරන ප්‍රදේශය හඳුනා ගැනීම සඳහා මොඩලින් සිදු කිරීම, සංවේදී පරිසර කලාප ආරක්ෂා කර ගැනීම සඳහා බාධක බූම් යෙදීම ආදී කටයුතු සිදු කිරීම, නෞකාව ගිනිබත් වීමෙන් පසු විසිරුණු ප්ලාස්ටික් කොටස් මගින් විය හැකි කෙටි කාලීන හා දිගු කාලීන අහිතකර පාරිසරික බලපෑම් අගහරවා ගැනීම සඳහා විධිමත්තා කඩිනම් බෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන ලදී. එහිදී බරපතල ලෙස අපවිත්‍ර වූ වෙරළ තීරයන් දෛනිකව හඳුනා ගන්නා ලද අතර ඒ අනුව අදාළ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් ඒ අනුව මේ වන විට මිනිස් දින 98,971ක් යෙදවමින් දින 441ක් පුරා සිදු කරන ලද පිරිසිදු කිරීම වලදී අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1725ක් එකතු කර ගබඩා කර ඇත. නෞකාවෙන් විසිරුණු කන්ටේනර් කැබලි සහ අනිකුත් අපද්‍රව්‍ය සාගර පත්‍රයෙන් ඉවත් කිරීමේ කටයුතු නෞකාවේ අයිතිකාර සමාගම විසින් පත්කරන ලද ආයතනයක් රිසෝල් මරීන් හරහා සිදු කරන ලද අතර විශේෂ විධානයන් ලබා දෙමින් එම සමස්ත ක්‍රියාවලියම සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය අධීක්ෂණ යටතේ සිදුවිය. එමෙන්ම අබලි නෞකාව ගොඩගැනීමේ කටයුතු නෞකාවේ අයිතිකාර සමාගම විසින් පත්කරන ලද තවත් ආයතනයක් ෂැන්හායි සැල්වේජ් කම්පනි හරහා මේ වන විට සිදු කරමින් පවතී. මොකද ගරු විපක්ෂ නායකතුමනි, තාමත් මේක දැන් ගිලිලා තියෙන්නේ. මේකේ මේ පරිසර හානිය දිනෙන් දින වෙනවා. මේ පරිසර හානියත් එක්ක දිනෙන් දින වෙනවා. ඒක නිසා අර මේ සම්බන්ධයෙන් මේ සැල්වේජ් කම්පනි එකක් ඒගොල්ලෝ පත් කරලා තියෙනවා. ඒක ගොඩගන්න එහි අඛණ්ඩ අධීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සපයන ලෙසට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරන ලද ඉල්ලීම සඳහා මෙතෙක් යහපත් ප්‍රතිචාර ලැබී නොමැත. නෞකාව ගිනිබත් වීමෙන් පසු ඇතිවිය හැකි දිගු කාලීන අහිතකර පාරිසරික බලපෑම හඳුනා ගැනීම සඳහා අඛණ්ඩ සුපරීක්ෂණය පසු විපරම් කිරීම, හානියට පත් වූ පරිසර පද්ධතීන් සහ සත්ව ගහනයන් ප්‍රතිස්ථාපනය සඳහා සැලසුම් සකස් කරමින් පවතින අතර ඒවා ක්‍රියාත්මක කිරීම මගින් දිගු කාලීන අහිතකර පාරිසරික බලපෑම අවම කිරීමට හැකිවනු ඇත. කොළඹ වරාය ආසන්නී ඔබතුමා අහන කොළඹ වරාය ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ සිදුවීමට ඉඩ ඇති මෙවැනි අනාගත ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් රජය ගෙන ඇති පියවර කවරේද, කොළඹ වරාය පවත්වාගෙන යනු ලබන ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලද යන්න සහ අනාගතයේදී මෙවැනි අනපේක්ෂිත අනතුරු වලට මුහුණ දීමට ප්‍රමාණවත් යයි රජයට සාධක විය හැකිද කියලා, ඒකට අනාගත ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා මම හිතන්නේ ගරු නිමල් සිරිබාල ඇමතුමාත් මේකට උත්තරයක් දෙද්දී මම ඉස්සෙල්ලා මගේ උත්තරය දෙන්නම්. විශේෂයෙන්ම විදේශීය ආයතන සමග සිදු කරන ලද ඉල්ලීම් වලට අනුව තෙල් විසිරීම පාලනය කරන ලද උපකරණ ස්පිල් ප්‍රිවෙන්ෂන් බූම් ආදිය පරිත්‍යාග ලෙස ලබාගෙන ඇත. පැය 27 පුරාම ක්‍රියාත්මක වන චන්ද්‍රිකා නිරීක්ෂණ දත්ත පද්ධතියක් ප්‍රංශ රජයේ අනුග්‍රහයෙන් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එය 2023 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. හදිසි තෙල් විසිරීමක් පාලනය කිරීම සඳහා වූ ජාතික දිස්ත්‍රික් සැලැස්ම පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම සිදු කරමින් පවතී. දැනට පවතින හදිසි තෙල් විසිරීමක් පාලනය කිරීම සඳහා වූ සැලැස්ම රසායනික ද්‍රව්‍ය විසිරීමකදී භාවිතයට ගත හැකි වන පරිදි හදිසි තෙල් හා රසායනික ද්‍රව්‍ය විසිරීමකදී ක්‍රියාත්මක ජාතික සැලැස්ම ලෙස වැඩි දියුණු කිරීමේ කටයුතු සැලසුම් කොට ඇත. අනාගත ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා දීර්ඝ කාලීන වශයෙන් ශ්‍රී ලංකාව දූපතක් වීම හා ජාත්‍යන්තර නෞකා ගමනාගමන මාර්ගයේ කේන්ද්‍රස්ථානයක් ලෙස පිහිටා තිබීම නිසා හදිසි අනතුරකට ප්‍රතිචාර දැක්වීම හැකියාව අපරාධ සතු විය යුතුය. කෙසේ වුවද ඒ සඳහා විශාල විද්දමක් දැරීමට සිදුවීම නිසා මේ දක්වා අනතුරට මුහුණ දීමට ප්‍රමාණවත් උපකරණ ධාරිතා වර්ධනයක් සිදු කර ගැනීමට හැකි වී නොමැත. එම නිසා හදිසි අනතුරකට මුහුණ දීමට ප්‍රමාණවත් පහසුකම් හා ධාරිතා වර්ධනයක් රට තුළ ඇති කිරීම අවශ්‍යතාවය මෙම අධිකාරිය විසින් හඳුනාගෙන ඇත. එහි එක් පියවරක් ලෙස සමුද්‍ර ආපදාවකදී ප්‍රතිචාර දැක්වීමට ලංකාවේ ධාරිතාවය වැඩි දියුණු කිරීම සඳහා ස්පාඤ්ඤ ණය සොෆ්ට් ලෝන් ආධාර යටතේ නෞකාවක් හා අදාළ උපකරණ ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එසේම දූෂණය සඳහා විභවයක් පවතින නෞකාවලින් ගෙවිය යුතු යන පදන මත වරායවලට පැමිණෙන නෞකාවලින් ගාස්තුවක් අය කරමින් අරමුදලක් ඇති කර එමගින් අවශ්‍ය කරන උපකරණ හා ධාරිතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වේ. ගරු විපක්ෂ නායකතුමනි, අඩුම ගානේ මේ සමුද්‍රීය පරිසර අධිකාරිය මීපයකට ඔෆිස් එකක් නැහැ වරාය ඇතුලේ. තියෙන්නේ කන්ටේනර් පෙට්ටි දෙකක්. මම වරාය ඇමතුමාටත් කිව්වා මේකට අඩු ගානේ ඔෆිස් එකක් දෙන්න. මේ වරායේ නැව් සම්බන්ධයෙන් වෙන පරිසර හානි නැත්තම් ඒකේ තියෙන මේ ඉවත් කරන දේවල් අඩු ගානේ තෙල් ඉවත් කරනවා නම් එහෙම නැත්තම් වේස්ට් ඉවත් කරනවා නම් ඒක මොනිටර් කරන ප්‍රධාන ආයතනය මීපයක මරින් එන්වයරන්මන්ට් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එක තියෙන්නේ නාරහන් පිට. ඉතින් මේවා මේ කනගාටුවට කරුණක් කතා නැගතමනි. ඒක නිසා අඩු ගන්න මේක වරාය ඇතුලේ තියෙන්න ඕන කොළඹ වරාය විතරක් නෙමෙයි අනිකුත් වරායවලත් එක්කලා.
ඔව්. එහෙත් වීමක් උනාට කමක් නැද්ද?
කමක් නැහැ.
මේක මේ ඔබතුමාටවත් කාටවත් එල්ල කරන චෝදනාවක් නෙමෙයි. ඇත්තටම මීපා if it is concerned about marine environment සමුද්‍රීය පරිසර මම නම් විශ්වාස කරනවා it should be under the environmental ministry. That's my view. මේක පරිසර මේ සමුද්‍රීය පරිසර ඒක මේ ඔබතුමාට කරන අපහාසයක් නෙවෙයි.
නෑ නෑ.
අමාත්‍යතුමාටත් කරන බලපෑමක්වත් නෙවෙයි. මම මේ කියන්නේ it should be under the ministry of environment. ඉතින් මේක මේ මේ subjects and functions කවුරු හදුවද කියන එක මම මේ බලන්නේ. ඒකත් වැරදි හදලා
තියෙනවා. ඊළඟට එසේම දූෂණය සඳහා විභවයක් පවතින නෞකාවලින් ගෙවිය යුතු යන පදන මත වරායවට සර් මේක ඔබතුමාට පොඩි
පොඩි එමතුමා උත්තරේ කෙටි පුළුවන් තරම් කෙටි කරන්න ඊතරය 7:40 වෙනකන් යන්න උනා
ඉවර කරනවා කතා නැගතුමනි. දැන් මේක එකක් කාරණාව තමයි මේක ඉස්සෙල්ලාම තිබ්බේ ධීවර අමාත්‍යංශයත් එක්කලා මේ ධීවර අමාත්‍යංශය යටතේ තිබ්බා. ඊළඟට දැන් මේ 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 මේක එන්නේ පහුගිය දවස්වල මේක අර වෙනත් අමාත්‍යංශයක් එක්කලා වෙනත් රාජ්‍ය අමාත්‍යංශයක් යටතේ තමයි පැවතුනේ. ඒක නිසා තමයි මේක මේ අමාත්‍යංශය ඇවිල්ලා තින්නේ. මම ඉවර කරනවා කරු කතා නැගතුමනි. එසේම දූෂණය සඳහා විභවයක් පවතින නෞකාවලින් ගෙවිය යුතු යන පදනම් මත වරායට පැමිණෙන නෞකාවලින් ගාස්තුවක් අය කරමින් අරමුදලක් ඇති කර එමගින් අවශ්‍ය කරන උපකරණ හා ධාරිතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වේ. අධිකාරියේ පනත සංශෝධනය කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පරිදි අදාළ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීම පසුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ. ඊයේ ද සංකල්ප පත්‍රිකාව මගින් ශ්‍රී ලංකාව විසින් අත්සන් නොකරන ලද සමුද්‍ර පරිසර ආරක්ෂා කිරීමට වන්දි ලබා ගැනීමට හා සමුද්‍ර දූෂණය වළක්වා ගැනීමට අදාළ අන්තර්ජාතික සම්මුතින් හා ප්‍රඥප්ති 9කට අත්සන් කිරීම හා එම සම්මුතින් හා ප්‍රඥප්තින් ප්‍රතිපාදන පනතට ඇතුළත් කිරීමට නිර්දේශ කර ඇත. ඊළඟට තෙල් හා රසායන ද්‍රව්‍ය විසිරීම ඇතුළු සමුද්‍ර විපත්වලට කඩනම් ප්‍රතිචාර දැක්වීම සඳහා යාන්ත්‍රණයක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ යෝජනා මේ වෙන විට ආයතනික මට්ටමින් සාකච්ඡා කරමින් පවතී. වෙරළ සීමාව සිට නාවික සැතපුම් 200ක් දක්වා වූ කලාපය තුළ සමස්ත ශ්‍රී ලාංකික සාගර කලාපයේ විධාන නිකුත් කිරීමේ බලතල සතු එකම ආයතනයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වේ. මීට අමතරව වරායන් වලට පැමිණෙන නැව් මෙන්ම ශ්‍රී ලංකා ජල තීරය හරහා ගමන් කරන නැව් සඳහාද අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් ලබා දීමට හැකිවන ලෙස අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් සැලසීමේ සේවාව දියුණු කිරීමට කලසැලසුම් කර ඇත. නමුත් මේ සඳහා අවශ්‍ය වන ඉඩ පහසුකම් හා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ බලවත් අපහසුතාවයකට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට මුහුණ පා ඇත. මෙම නෞකා අනතුර සිදුවීමෙන් අනතුරු වන්දි ලබා ගැනීම සඳහා නීතිමය කටයුතු සිදු කිරීම විධිමත් ආකාරයෙන් සිදු වී ඇති බව රජයට තහවුරු කළ හැකිද කියලා ඔබතුමා අහනවා. ඒ සම්බන්ධව කරුණු පාද පැහැදිලි කර ගැනීම සඳහා මෙම ප්‍රශ්න සඳහා විශේෂයෙන්ම කෙටි පිළිතුරු දෙන්නම්. නැව් හිමිකරු වෙතින් ලිඛිතව ආරක්ෂණ හා වන්දි පූර්ණ වගකීම් සහතිකක් හෝ කවරාකාර හෝ වගකීම් සහතික මේ මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මෙතන නීතිපති දෙපාර්තමේන්තුවෙන් එවලා දෙන වාර්තාවත් මම මේ වෙලාවේ සභාගත කරන්නම්. ඊළඟට මම ගරු වරාය ඇමතුමා මම හිතන්නේ එතුමාත් මේ සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කරයි ගරු කතා නායකතුමනි.
බොහොම ස්තුතියි. ඔව් පක්ෂ සංවිධායකතුමනි.
ඔබතුමා ධන්නවත් දන්නේ මේ එක්ස්ප්‍රෙස් නෞකාව ගරු කතා නායකතුමනි මුහුදේ ඇවිල්ලා නවත්තලා තිබ්බා පාක් කරලා තිබ්බා. ඊට පස්සේ හාබ මාස්ටර් එන්න කිව්වා. මහේස්ත්‍රාත් පරීක්ෂණයේ හෙළිදරව් වුණා. ඔබතුමා ධන්නවත් දන්නේ මේක. ඒ නවත්තපු තැනදලා හාබර් එක දක්වා එන CCTV ඔක්කොම කළා. මහේස්ත්‍රාත් පරීක්ෂණේ හෙළිදර වුණා. ඒ නවත්තල තියෙන තැනදලා හාබර් එක එන CCTV කැමරා ඔක්කොම කළා. ඉතින් අත්ත වශයෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණේක හෙළිදර වුණා. ඉතින් වන්දි ලබා ගැනීමේදී ඒ CCTV පටිය නොමැතිවීම වන්දියට බලපානවා.
මම එක පොඩි පිළිතුරක් දෙන්නම් ඔබතුමාට. මේ සම්බන්ධයෙන් අපි කමිටු පහක් පත් කළා. නීතිමය කටයුතු පිළිබඳ කමිටුව, පරිසර හානිය පිළිබඳ කමිටුව, වන්දි ලබා ගැනීම සඳහා වූ කමිටුව, ධීවර ජනතාවට සිදු වූ හානි පිළිබඳ කමිටුව සහ ආර්ථික හානි පිළිබඳ කමිටුව. මේ නීතිමය කටයුතු පිළිබඳ කමිටුවේදී ඔබතුමා කිව්ව කාරණාව එළියට අවිල්ල තියෙනවා. දැන් මේක ඇත්තටම ලොකු වගකීමක් තියෙනවා අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට. මම කියන්නේ ගරු කතානායකතුමනි, අපි මේක කතා කරාට වැඩක් නැහැ. විපක්ෂ නායකතුමා වැදගත් කරුණක් මතු කළා. අපි මේක කතා කරාට වැඩක් නැහැ. මේ නඩුව ඉක්මනට දාගන්න ඕන. මේකේ ආබිට්‍රේෂන් කතාවක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා
කවුද ටේප් එක බැගුවේ? එච්චරයි. ටේප් එක බැගුවා. මොකද ටේප් එක ප්‍රසාදසේ කෙරුවා නම් කෙලින්ම මහාබරකේ වැරද්ද. එන්න කිව්වා. නැවට එන්න කිව්වා. දැන් ඔක්කොම මකලානේ. ඉතින් ඒක නේතුව කොහොමද වන්දියක් කියවන්නේ?
ගරු කතානායකතුමනි, මම හිතන්නේ දැන් ඔබතුමා මෙතනදී අපි මේ සම්බන්ධයෙන් අපි ගත්ත වාර්තා වලට අවශ්‍ය කර කරුණු මේ ඒක තමයි. දැන් ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ කරුණු සම්බන්ධයෙන් මේ නඩුව සම්බන්ධ කරුණු වලට තමයි අර ඕස්ට්‍රේලියානු සමාගම පත් කළ දෙන්නේ. මේ අපි නෙමෙයි. ඒ ඕස්ට්‍රේලියානු සමාගමේ විශේෂ පොඩකින්න මට උත්තර දෙ. පොඩයි මගේ උත්තරය අහලා ඔබතුමා දැන් මේම අපි මේ පොඩකින්න ගරු කතානායකතුමනි, නෝ පොයින්ට්.
ඒ සංවිධායකතුමා කියන්නේ
ආගියුමන්ට් එකකට
පොයින්ට් අබෝඩ් ඕස්ට්‍රේලියා සමාගමට කියන්න බෑ ටේප් එක බැකුවේ කවුද කියලා. ඔය ආඩුවේ බකලා තියෙන්නේ.
නීතිපති දෙපාර්තමේන්තුව තමයි මේ නඩුව කරන්නේ මේ රටේ ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක. එතකොට මේ සම්බන්ධයෙන් තියෙන කරුණු අධ්‍යයනය කරලා ඒකට අවශ්‍ය කරන උපදෙස් ලබා ගැනීම තමයි ඕස්ට්‍රේලියානු සමාගම පත් කළ තියෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් ඇවිල්ලා ඔය ඔබතුමා කිව්ව කාරණාවල් ඒ සියලුම කාරණා ඇවිල්ලා තියෙනවා එළියට. හැබැයි මේක නඩුවකට එන්න ඕන. මේ නඩුව කවුද ගොඩ කරන්න ඕන? මේ සම්බන්ධයෙන් අපේ වැරද්දක් තියෙනවා නම්, ආණ්ඩුවේ නිලධාරීන්ගේ වැරද්දක් තියෙනවා නම්, මේ පැත්තේ අපේ තියෙන අමාත්‍යංශවල හරි නැත්නම් අපේ තියෙන අධිකාරියක හරි නැත්නම් අපේ හාබ මාස්ටර්ගේ හරි එහෙම නැත්නම් අපේ කාගේ හරි මේ සම්බන්ධයෙන් වරදක් තියෙනවා නම් ඒ වරදත් එන්න ඕන උසාවියට. එතකොට මේක උසාවියත් එක්කලා තියෙන කටයුත්තන් නිසා තමයි මම කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපේ වගකීම තමයි අපි මේක අපි කෙලින්ම මේ බලපෑම අපි නීතිපති දෙපාර්තමේන්තුවට ඉතාමත් ඉක්මනට කරන්න ඕන අපේ වාර්තා සේරම දීලා තියෙනවා. අඩුගානේ මේ කමිටුවට විශේෂ
මම හිතන්නේ අමතකමා මේකට වෙනම විවාදයක් දවසක් දෙන්න වෙනවා.
මම ඉවර කරනවා කතානායකතුමනි. අඩුගානේ මේ කමිටුවට පත් කරපු විශේෂඥින්ට මහා භාණ්ඩාගාරයට මුදල් හම්බුණාට ඒ අයට ගෙවීම් කරලා නැහැ. මේ අය සුචාවෙන් වගේ මේ වාර්තාවල් හදලා තින්නේ. එතකොට අපි කියන්න ඕන මේ වෙලාවේදී නීතිපති දෙපාර්තමේන්තුවට මේ ආබිට්‍රේෂන් අරවා මේ කතාවල් වැඩක් නැහැ. අපිට මේක ඇත්ත එක්ක කොම්ප්‍රොමයිස් කරන්න දෙයක් නැහැ. මේ කරුණු සියල්ලක්ම සලකා බලලා මේ නඩුව ඉතා ඉක්මනට දාලා අඩුම ගානේ ඩොලර් බිලියන 3ක් 4ක් මේ රටේ මිනිසුන්ට මේකෙන් අරන් දෙන්න කියලා.
ඔව් නිමල් සිරිපන්සිල්
මහත්මයා. කොළඹ වරාය ආසන්නයේ මේ රට මුදු සීමාවදී සිදුවීමට ඉඩ ඇති මෙවැනි අනාගත ව්‍යසනයන් වළක්වා ගැනීමට තියෙන කෙටි කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් පියවර මොනවාද කියලා අහලා තියෙනවා. ඒ පිළිබඳව කියන්න තියෙන්නේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ විසින් සකසන ලද හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා නාවික ආපදා කළමනාකරණ කමිටුවක් කැෂුවලිටි මැනේජ්මන්ට් කමිටියක් පත් කරලා තියෙනවා. ඒ කෙටි කාලීන සැලැස්ම සඳහා වෙළඳ නාවික අමාත්‍ය කාර්යාලය, විදේශ අමාත්‍යාංශයේ නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළාරක්ෂක බලකාය හා සමුර්ධිය පරීක්ෂණ අධිකාරියෙන් සමන්විතයි. ඔවුන් එකතු වෙලා ඒ කෙටි කාලීන සැලැස්මක් සකස් කරලා තියෙනවා. දිගු කාලීන සැලැස්ම වශයෙන් විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඔස්ට්‍රේලියානු හා සිංගප්පූරු රාජ්‍යවල නාවික ආරක්ෂක සංවිධාන සමග හා ඔවුන්ගේ මැදිහත්වීමෙන් දිගු කාලීන සැලැස්මක් දැන් ජාත්‍යන්තර වශයෙන් අපිට ලබා ගන්න පුළුවන් උපදෙස් යනාදීත් එකතු කරගෙන දැන් සකස් කරගමින් පවතිනවා. අපරාණුගත කරනු ඇති ජාත්‍යන්තර සම්මුතිය සඳහා අවශ්‍ය නීතිගත කිරීම සඳහා සඳහා මේ වන විට කටයුතු කරමින් පවතිනවා. ඊළඟට අහලා තියෙනවා කොළඹ වරායේ පවත්වාගෙන යන ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රතිනිධි ජාත්‍යන්තර ප්‍රතිනිධි අනුකූලද? ඔව්. විශේෂයෙන්ම ජාත්‍යන්තර AMO සංවිධානයේ විසින් Safety of Life at Sea SOLAS Convention ඒ අනුව ඒ ගත යුතු පියවර සියල්ලම අපේ වරායේ විසින් අරගෙන තියෙනවා. ටග් ෆයර් ටග් යාත්‍රා ඇතුළු ඒ අවශ්‍ය හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන ඒ වගේම බොහොමයක් දේවල් අපිට තියෙනවා. කොළඹ වරායේ පවත්වාගෙන යනු ලබන ආරක්ෂක හා තාක්ෂණික ප්‍රමිතීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවත් කලාපයේ අනිකුත් වරායවල පවත්වාගෙන යනු ප්‍රමිතීන් හා ඊට සමගාමීවත් පවත්වාගෙන යන බව ප්‍රකාශ කරන්න කැමතියි. අනාගතයේදී මෙවැනි අනපේක්ෂිත අනතුරකට මුහුණ දීමට ප්‍රමාණවත් යයි කගේ සහතික විය හැකිද? මෙවැනි අනපේක්ෂිත අනතුරකදී වුවද ජාත්‍යන්තර ක්‍රමවේදය වෙනුවේ විරලාසන රාජ්‍යයන් විසින් එම ව්‍යසනය වැළැක්වීමට කටයුතු කිරීමයි. ජාත්‍යන්තර මුහුදු තරණයේද නෞකා ජාත්‍යන්තර පිළිගන්නා රක්ෂණ සමාගම් විසින් රක්ෂණය කළ යුතුයි. මෙවැනි ව්‍යසනයකදී මෙම නෞකා රක්ෂණ සමාගම මගින් ජාත්‍යන්තර පිළිගත් ගලවා ගැනීමේ සැල්වේජ් කම්පැනිසේ සඳහා යොදවා ගන්නට ඕන. ඊට අමතරව ගරු කථානායකතුමනි වෙළඳහා නාවික අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් LOF ලොයිඩ් ස්ටෑන්ඩර්ඩ් ෆෝම් ඔෆ් සැල්වේජ් එග්‍රීමට් ගලවා ගැනීමේ ගිවිසුම හා භාරකාර ගිවිසුම අනුමත කරන ලද්දේද ඒ අනුමතිය පාලනය ඉදිරිපත් කරනවද කියලා අහලා තියෙනවා. මේ ස්ථානයේ සිට වෙළඳ නාවික ජනරාල්වරයා විසින් ගලවා ගැනීමේ මෙහෙයුම අධීක්ෂණය කරන ලද්දේද? මේ ගැන කියන්න තියෙන ගරු කථානායකතුමනි වෙළඳ නාවික අධ්‍යක්ෂක ජනරාල් විසින් ලොයිඩ් ස්ටෑන්ඩර්ඩ් ෆෝම් ඔෆ් සැල්වේජ් එග්‍රීමට් ගලවා ගැනීමේ ගිවිසුම හා භාරකාර ගිවිසුම අනුමත කිරීමක් කළා නැහැ. ඒකට හේතුව ගලවා ගැනීමේ ගිවිසුම නැව් හිමිකාර සමාගම හා නැව් ගලවා ගැනීමේ සමාගම කරන ඇතිකරන ලබන පෞද්ගලික ගිවිසුමක්. එවැනි ගිවිසුම් වෙරලාසන් රාජ්‍යයන් මගින් අනුමත කිරීමේ ක්‍රමවේදයක් නැහැ ගරු කථානායකතුමනි. භාරකාර ගිවිසුම නෞකා රක්ෂණ සමාගම් නෞකාවේ හිමිකරු සහ භාරකාර සමාගම් අතර ඇතිකර ගන්නා ගිවිසුමකි. මෙහි භාරකාරීත්වය භාරදීම ලබන්නේ මුහුදුබත් වූ නැවේ අබිලි නෞකා කොටස් ඉවත් කර තිරීමට භාර ගන්නා සමාගමට රෙක් රිමුවල් කොම්පැනිට භාර දෙන තෙක් අබිලි නෞකාවක්කින් විය හැකි සමස්ත හානිය වළක්වා ගැනීමට. ඒක නිසා මේවා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඊළඟට මේ ස්ථානයේ වෙළඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් විසින් ගලවා ගැනීමේ මෙහෙයුම අධීක්ෂණය කරන ලද්දේද? එතුමා පමණක් නෙවෙයි ජනාධිපති කාර්යාලය විසින් මේ සඳහා විශේෂ කමිටුවක් පත් කරා වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන්. ඒ නිසා ඒ කමිටුව මගින් මේ ක්‍රමවේදය මේ කාරණය අධීක්ෂණයට ලක් කරලා තිනවා. බොහොම ස්තුතියි.
මං කලින් මතක් කෙරුවා අර එක්ස්ප්‍රෙස් වර්ල් නැව නවත්තල තර ඉඳලා හාබර් එකට එන ඒ ටේප් එක මැකිලා කියලා. ඉතින් මං ගරු ඇමතිතුමාගෙන් අහන්න කැමතියි ඒ මැකුනේ කොහොමද කියලා ටේප් එක CCTV ඔබතුමා පරීක්ෂණ කරනවද? මොකද ඒක
මා මේ ප්‍රශ්නේ දැන් අහන්නේ. මේ ප්‍රශ්නේදී ඔබතුමා එක අහලා තිබුණා නම් මට ඒ පිළිබඳව විස්තරගෙන ඉන්න තිබුණා. ඒ නිසා මම මේ පිළිබඳව අහලා උපදේශක කාරක සභාවට ඔබතුමා සහභාගී වෙන්න මේ ප්‍රශ්නේ පිළිබඳව ඒ ඉන්ද්‍රධාරින් ගෙන්නලා සම්පූර්ණ විස්තරයක් කියලා
දෙනවා. ඒ නඩුව මහේස්ත්‍රාත්තුමාවිට ගිය පළවෙනි දවසේ ගරු කතානායකතුමනි මහේස්ත්‍රාත්තුමාව කෝටේප් එක කියලා එක්ස්ප්‍රෙස් වර්ල් එක බෝධ නවත්තලා තියෙනවා හාබර් එකට එනවා ඒ ටේප් එක සම්පූර්ණයෙන් බකලා.
ඒකට වෙනම ප්‍රශ්නයක්.
ඒක වෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තමයි that is the heart of the problem.
මේකෙදි අපි අපේ විපක්ෂ නායකතුමා යොමු කරපු ප්‍රශ්නේදී මං හිතන්නේ අපේ රාජ්‍ය නිලධාරී ආයතන අමාත්‍යාංශ විශේෂයෙන්ම අවධානය යොමු වෙච්ච කාරණාවක් අලුතෙන් නීති ටික හදන්න අලුතෙන් ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න යොමු වෙච්ච කාරණාවක්. ඒකෙදි අධිකරණ අමාත්‍යාංශය පැත්තෙන් මේ බින්කෝ සුන්බුන් ඉවත් කිරීමේ ගිවිසුමට අනුව අදියර දෙකකින් ඒ සුන්බුන් ඉවත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ වගේම අපේ සොලිසිටවරුනුත් රක්ෂණය විසින් නිකුත් කරපු භාරකාර ලිපියකට අනුව ඒ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒ ගිවිසුම් ගත වුණා. ඒ අනුව තමයි පළවෙනි අදියර සුන්බුන් ඉවත් කිරීම අප්‍රේල් 9 වෙනිදා 2022 අවසන් කරන්න යෙදුනේ. ඒ වගේම දෙවැනි අදියරේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ගරු කතානායකතුමනි, මේකෙදී අධිකරණ අමාත්‍යාංශය හැටියට බහු ආයතනික පාර්ශවකරුවන්ගේ උපදේශක කමිටුවක් පත් කළා තියෙනවා. මේකට මීපා, SLPA, CA, NARA වගේ ආයතන සියල්ලම එකට එකතු කරලා 6 මාසේ 7 පළවෙනි සාකච්ඡාව අරගෙන ඒකට අනුව පාරිසරික වෙන ආපදා පිළිබඳවත්, ඒ වගේම නීතියානුකූල කාරණා පිළිබඳවත්, ධීවර සහ අනිකුත් ආර්ථික වශයෙන් වෙන හානි පිළිබඳව සබ් කමිටුවක්, අනු කමිටුවක් පත් කරලා තියෙනවා අවශ්‍ය දත්ත ඒකරාශී කිරීම සඳහා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව දැනට කෙරිච්ච අය කිරීම පිළිබඳවන වාර්තාව මම සභාගත කරනවා ගරු විපක්ෂ නායකතුමාගේ ඒ අවධානයට. එන අනතුරුව ගරු කතානායකතුමනි, මේකේ MV නිව් ඩයමන්ඩ් නෞකාව පිළිබඳව, ඒකෙදී මොරතෙල් වාහකය පිළිබඳව දැනට වාණිජ මහාධිකරණයේ ඩොලර් මිලියන 22ක අය කිරීමකට යටත්ව නඩු පවරලා තියෙනවා කියන එකත් විශේෂයෙන් මේ වෙලාවේදී මේ සභාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 වෙනි වගන්තිය යටතේ ඒ නැවේ කපිතාන්වරයාත්, ඒ වගේම ලෝකල් ඒජන්ට් ඒ කියන්නේ නියෝජිතයත් සහ තව 6 විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරලා තියෙනවා. ඒ වගේම තමයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙවැනි කාරණාවකදී අපිට අලුත් සිදුවීම් රාශියක් එකතු වෙච්ච තැනක්. ඒ නිසා දත්ත බැංකු නඩත්තු කිරීම පිළිබඳව මීපා ආයතනයටත් නාරා ආයතනයටත් දීර්ඝ වශයෙන් අවශ්‍ය උපදෙස් ලිඛිතව ලබා දීලා තියෙනවා. ඒ වගේම කැබිනට් පත්‍රිකාව කැබිනට් අනුමැතියට යටත්ව ඔස්ට්‍රේලියාවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා අවශ්‍ය වන උපදෙස් ලබාගෙන අපේ තියෙන දැනුමට අමතරව ඔස්ට්‍රේලියානු නීතිපති දෙපාර්තමේන්තුවේ අවශ්‍ය දැනුමත් එකතු කරගෙන අවශ්‍ය උපදෙස් ලබා දීම අපි කරගෙන යනවා. මේ 5-6 කියන පිළිතුරුවල ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්, ඒ වගේම ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් අපේ විපක්ෂ නායකතුමා යොමු කරපු ප්‍රශ්නේදී මේ ITOPF කියන එක සම්බන්ධයෙන් මේකෙදී ඉදිරිපත් කර ඇති සියලුම පිරිසිදු කිරීම් සහ මෙහෙයුම් සම්බන්ධ අතුරු හිමිකම් වාර්තාව, තක්සේරු වාර්තාව මේ වෙනකොට ITOPF එක වෙනුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරපු වාර්තාවට නිර්දේශ කරලා අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ මේක වෙන සිදුවීම් මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් තුළ වෙනස් වෙලා තියෙනවා මේකේ වෙන හානිය. ඒ නිසා ඒ පිළිබඳ වාර්තාවක් ඇඳවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නොවැම්බර් 17/2022 අවසාන වතාවට සී කැඳවීම් කළ ඒ වාර්තා කැඳවීම් කළා තියෙනවා. ඒ දත්ත සියලුම ආයතන වලින් ඒකට අයිති වෙනවා. මීපා නාරායතුළු ඒ වෙනුවෙන් දත්ත එකතු කරන සියලුම ආයතන ඒ වෙනුවෙන් අවශ්‍ය දත්ත නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කරනවා ගරු කතානායක.
හරි, බොහොම ස්තුතියි දින ඩ්‍රීම් එකට කටයුතු සභානායකතුමා යෝජනා පිළිබඳ දැනුම් දී.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු වල අංක 3 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යාලයෙන් නිදහස් විය යුතුය.
සභාවේ ගංගද
හායි